සිපිලේකනාදී පිළිගැන්වීම ගරු අධිකරණ බන්ධනාගාර කටයුතු කැමැතුමා.
ගරු කථානායකතුමනි, 2020-21 වර්ෂ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
පැවිලි කර්මාන්ත මහත්මයා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂ සඳහා පේෂකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව ඉදිරිපත් කරමි.
ආයතන පෙත්සම් පිළිගැන්වීම, අම කාර්ක සභා වාර්තා පිළිගැන්වීම, බන්ධනාගාර හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මාත්‍රම.
තනායකතුමනි, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍යංශ උපදේශක කාර්ක සභාවට යොමු කරන ලද නොතාරිස් සංශෝධන පනත් කෙටුම්පත, අන්තිමදික පැතිපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත, ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත, වංචා වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත, ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත, අන්තරායකාර සත්ව සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුම්පත, සුළු හිමිකම් අධිකරණ කාර්ය පරිපාටිය පනත් කෙටුම්පත, පළාත්බද මහාධිකරණ විශේෂ යුද්ධාන සංශෝධන පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිශ්චකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව, 2020 වර්ෂය සඳහා අපරාධයක නිඳිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2019 සහ 2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ක සභාවේ වාර්තාව ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම කුමාරසිරි රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, මොනරාගල කුමුක්කන 14-90 යන ලිපිනයේ පදිංචි ජේ ගුණතිලක මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නවා.
විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශය.
ස්තුතියි ගරු කථානායකතුමා. මම මේ කරුණු දෙකක් ඉදිරිපත් කරනවා, මම හිතන්නේ ජාතික වශයෙන් වැදගත් වන ගරු අග්‍රාමාත්‍යතුමාටත්, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාටත්. පළවෙනි කාරණාව, ගරු අධ්‍යාපන අමාත්‍යතුමනි, අධ්‍යාපන අනධ්‍යන සේවක කණ්ඩායම මම හිතන්නේ 30,000ක් විතර ඉන්නවා. කිසිම ජාතික ප්‍රතිපත්තියක් නැහැ, ක්‍රමවත් පුහුණුවක් නැහැ. ඒ වගේම දැන් තහංචිත් දාලා තියෙන්නේ මේ සමාජ මාධ්‍යවල අදහස් ඉදිරිපත් කරන්න උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. උපාධිධාරීන්, ඩිප්ලෝමාධාරීන්, ඒ වගේම හොඳ උගත් අය, සනීපාරක්ෂක කම්කරු, මුරකරු තනතුරුවල සේවය කරන උසස් වීමේ ක්‍රමවේදයක් නැහැ. පළාත් 9 තියෙනවා නීති 9ක්, බොහොම අක්‍රමවත් අවිධිමත්. ඇත්ත වශයෙන් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, කුමුදු එස් කටපොළුගේ සමස්ත ලංකා එකමුතු අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය මාව ඇවිල්ලා හමු වුණ නිසා තමයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඒ අය සූදානම් අධීක්ෂණ නිලධාරීන් 9 පත් කරන්නට ඔබතුමා එකඟ වුණොත් බොහෝ ප්‍රශ්න निराකරණය කිරීමේ හැකියාව එතුමන්ට තිබෙනවා. ඒ නිසා මම ඔබතුමන්ලගෙන් ඉල්ලීමක් කරනවා, කරුණාකරලා අනධ්‍යන සේවක කාර්ය මණ්ඩල, මම හිතන්නේ 30,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා, ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට මම ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කරන්න. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, බජට් එකේ වෙන් වෙනවා මුරකරුවන්ට නිලැඳුම් දීමනා ටෝච් බැටරි දෙනවයි කියලා. හැබැයි මේ මුදල් වලට මොනවද වෙන්නේ? ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ওই කාරණා ඇතුළු මේ සමස්ත කාරණාව මම මේ අවස්ථාවේ ඔබතුමාට ඉදිරිපත් කරනවා.
අතපස්තාව.
ඒ වගේම මට ඊළඟ එකක් එතකොට ඔබතුමාට දෙකටම උත්තර දෙන්න පුළුවන්. ගරු කථානායකතුමනි, විශේෂයෙන් මම මේ ප්‍රශ්නය ගරු අග්‍රාමාත්‍යතුමාට ඉදිරිපත් කරන්නේ, මේ කාරණා මම ඊට පෙරත් ඉදිරිපත් කරා, සාධනීය පිළිතුරක් විසඳුමක් ලැබුණේ නැති නිසා මම මේක ඉදිරිපත් කරනවා. 1963 තමයි ග්‍රාම නිලධාරී සේවය අපේ රටේ ස්ථාපනය වුණේ. මේ වන විට කිසිම සේවා ව්‍යවස්ථාවක් නැහැ ග්‍රාම නිලධාරී සේවයේ. ඒ වගේම අලුත් වැටුප් ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ඒ වැටුප් ප්‍රතිපත්තියකුත් නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා ඇති, මේ අයව පිහිටවලා තිබෙන්නේ MN2, ඒ කියන්නේ කාර්යාලගතව සේවය කරන නිලධාරින්ගේ ගණයට තමයි පිහිටවලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම එයාට ලැබෙන්නට ඕන MN5 තලය. මම ගරු අග්‍රාමාත්‍යතුමාට කියන්න කැමතියි, අනපනත් 200කට වැඩි ප්‍රමාණයක් ග්‍රාම නිලධාරීන් ක්‍රියාත්මක කරනවා. සතියේ දින 6ක්ම වැඩ කරනවා. මැතිවරණ රාජකාරීද, පුද්ගලින් ලියාපදිංචි කිරීමද, උපත් මරණ ලියාපදිංචියද, ආපදා කටයුතුද, රජ ඉඩම් කටයුතුද, සාමාන්‍ය නිලධාරීද, ජන සංගණන වැඩ කටයුතුද, විශ්‍රාම වැටුප්ද, ඒ වගේම දැව බලපත්‍ර, පස් බලපත්‍ර, විදුලිය, ජලය, වැඩිහිටි දීමනා, සමාජ සේවා දීමනා, මේ හැම දෙයක්ම කරන්නේ ග්‍රාම නිලධාරීන්. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, ඉක්මනින්ම පියවර දෙකක් ගන්න. ඒ අයව එම්.එන්. 5 තලයේ පිහිටවල ඉක්මනින්ම නව වැටුප් ප්‍රතිපත්තියකුත් සේවා ව්‍යවස්ථාවකුත් ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ගරු කථානායකතුමනි, අපේ ගෞරවනීය වන්දනීය නායක ස්වාමීන් වහන්සේ, අටමස්ථානාධිපති, අති පූජනීය පල්ලේගම ශ්‍රීනිවාස මාහිමිපාණන් වහන්සේ අපවත් වුණා. මම හිතන්නේ අපේ හැමෝගේම බලවත් ශෝකය සහ අතිශය සංවේගය උන්වහන්සේට මේ අවස්ථාවේ පුද කරමින්, අපේ ගෞරවනීය අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ඔබතුමා සමඟ පාර්ලිමේන්තුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ සියලු දෙනාගේ ශෝකයත් ප්‍රකාශ
කරනවා. ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් යොමු කරන ද පළවෙනි කාරණය අධ්‍යාපන අනද්දෙන සේවකයන්ගේ වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වෘත්ති සමිති දෙකක් තිබෙනවා. මම පසුගිය කාලය තුළ පසුගිය සතියේ වෘත්ති සමිති සමග සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවේදීත් ඔබතුමා සඳහන් කරපු කරුණු මත වුණා. ඒ අයගේ ඌණ සේවා උපාධිධාරීන්ට ගුරුපත් වීම වලට මං හිතන්නේ නැහැ සුසුකම් තියෙද නැද්ද කියන එක දන්නේ නැහැ. නමුත් එයාට ඉදිරියේදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල්වල කළමනාකරණ කටයුතු සඳහා බඳවා ගැනීමේදී ඉඩකඩක් ලබා දෙන්න පුළුවන්. අනිත් එක, වැඩිපුර සුසුකම් ලබා තිනව නම් රාජ්‍ය සේවයේ ඕනම කෙනෙකුට ඒ අවුරුදු 5කින් පස්සේ පුළුවන් කළමනාකරණ සේවයේ විභාගයට පෙනෙසිරි. ඒකට 75% රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් වෙන් කරලා තියෙනවා. ඒක දෙවෙනි කාරණේ. අනික් කාරණේ ඒ වෘත්තිය ගැටලු, අනිත් එතුමා කිව්ව අර නිල ඇඳුම්, ටෝච්, බැටරි ලබා දෙන ඒවා සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. මේ හැකියාවක් තිබෙනවා නම් ඒ ඔබතුමාට සම්බන්ධ වෙච්ච වෘත්ති සමිතිය කට්ටියව මෙහෙට ගෙනල්ලා මුණගස්සන්න මම අපි මෙහි ඉන්න සතියක මම අපේ නිලධාරීන්ව කැඳවන්න. ඒතර එතෙන්දිම සාකච්ඡා කරලා තියෙන ගැටලු ටික කතා කරන්න පුළුවන්.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රංශ බුද්ධික පතින මැතිතුමා වරාය මැතිතුමාගෙන් ඉසීමට.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය වරාය නායක සහ ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් මම අහනවා.
කථානායකතුමනි, ගරු බුද්ධික පතිරණ මැතිතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර, සීමා සහිත ශ්‍රී ලංකා ගුවන් සභාවේ වර්තමාන සේවක සංඛ්‍යාව 2022 සැප්තැම්බර් 30 දින වෙනුවට සේවක සංඛ්‍යාව 5691යි. ඔවුන් අතර සිටින පිරිමි සහ කාන්තා ගුවන් ප්‍රතිපල සේවා නියෝජිතින්ගේ සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් දැක්වොත් පිරිමි ගුවන් තොටුපළ සේවා නියෝජිතයින් සංඛ්‍යාව 134යි, කාන්තා ගුවන් තොටුපළ සේවා නියෝජිත සංඛ්‍යාව 221යි. ඒ අනුව මුළු සේවා නියෝජිත සංඛ්‍යාව 355යි. ගුවන් සේවිකාවන් අතරින් පියාසර ගුවන් සේවිකාවන්ගේ සංඛ්‍යාව, ඒකම වගුවක් දාලා තියෙනවා, ඒ වගුව 90 විවිධ මට්ටම්වල C1, C2, C3, C4 ශ්‍රේණි 90, කාන්තාවන් 636යි, පිරිමි 350යි, මුළු එකතුව 986යි. ගුවන් සත්කාර සේවිකාවන් බඳවා ගැනීමේදී සලකා බලන අධ්‍යාපනික අනිකුත් සුසුකම්, අධ්‍යාපන සුසුකම් අධ්‍යයන පුරස්ථාධික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සාමර්ථ 6ක් එකවර තිබීම සහ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන ක්‍රෙඩිට් සාමර්ථයක් ලබා ගැනීම, වෙනත් සුසුකම් ශ්‍රී ලංකා පුරවැසියෙකු වීම, වයස අවුරුදු 18 27 අතර වීම, අවිවාහක වීම, ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හැසිරීමට හැකිවීම, මනා පෙනුමකින් හා පෞරුෂයකින් හැබිවීම, අවම උස සෙන්ටිමීටර 157.5 හෝ උපරිම ළඟා විය හැකි උස 212 සෙන්ටිමීටර ඇඟිලි තුඩුමතින් හිටගත් විට ශරීර ස්කන්ධ දර්ශකය සලකා බලනු ඇත. සම්මුඛ පරීක්ෂණයේ සමත්වන අයදුම්කරුවන් පහත සඳහන් කොන්දේසි සප්‍රවාලීමට අවශ්‍ය වේ. IELTS 6 පරාසයේ ලකුණු ලබා ගැනීම, උපේන විට ගෙවන පදනම මත ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් පවත්වනු ලබන ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩල පුහුණුව සාර්ථකව සම්පූර්ණ කිරීම, සේවා සත්කාරාංශයේ පළපුරුද්ද ඇති අපේක්ෂකයන්ට හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ අදාළ පාඨමාලා සාර්ථකව නිම කළ අයට ප්‍රමුඛතාවය ලබා දීම. ඊළඟට ගුවන් සේවා සත්කාර සේවා කාර්ය මණ්ඩලයේ නියතුව සිටි එක්ස් කැබින් කෲ පළපුරුද සහිත අපේක්ෂකයන් බඳවා ගැනීමේ අවශ්‍ය සුසුකම් අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සාමර්ථ 6ක් එකවර තිබීම සහ ඉංග්‍රීසි විෂය සඳහා සම්මාන. වෙනත් සුසුකම් ශ්‍රී ලංකා පුරවැසියෙක් වීම, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හෝ වෙනත් පිළිගත් ගුවන් සේවයක ගුවන් සත්කාර සේවා කාර්ය මණ්ඩලයේ සමාජික උරුස පළපුරුද්ද ලබා තිබීම, ඉහළම වයස් සීමාව අවුරුදු 35යි, උපරිම ළඟා විය හැකි උස 212 සෙන්ටිමීටර්, ඇඟිලි තුඩු මතින් සිටගත් විට ශරීර ස්කන්ධ දර්ශකයේ BMI සලකා බලනු ලැබේ. ගුවන් සත්කාර සේවිකාවන් බඳවා ගැනීමේදී අවිවාහක බව අවම සුසුකමක් වන්නේද යන්න බව. අවිවාහක බව අවම සුසුකමක් වේ. එහෙත් සේවයේ නිරතව සිටින සේවිකාවන් සඳහා විශේෂයෙන් කැබින් ක්‍රූ සේවිකාවන් සඳහා මෙය අදාළ නොවේ. විවාහක බව සංගමමින් සමහර කාන්තාවන් ගුවන් සත්කාර සේවිකාවන් ලෙස බැදී ඇති බව දන්නේද? එවැනි සේවිකාවන් ගැන සමාගම නොදනී. ඒ හේතුවෙන් නීමල සූසුකන් සපිරු පිරිස අසාධාරණ සිදුව ඇති බව පිළිගන්නේද? විවාහක බව සංගමමින් සමහර කාන්තාවන් ගුවන් සේවිකාවන් ලෙස බැදී ඇති බැව් සමාගම නොදන්නා නිසා එලෙස අසාධාරණයක් සිදුව ඇති බව පිළිගත නොහැක. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඉහත කී එක සඳහන් පරිදි ගුවන් සේවිකාවන් ලෙස බැඳී ඇති කාන්තාවන් සහ ඔවුන් බඳවා ගැනීමට කළ යුතු පුද්ගලන්ට එරෙහිව පියවර ගන්නේද? ඔව්, අසත්‍ය තොරතුරු ලබා දී ඇති බව තහවුරු වන ඕනෑම අයදුම්කරුවෙකු සේවකයෙකු සමාගමේ අනුමත විනය ක්‍රියාපටිපාටියට යටත් වන අතර ඒ අනුව අදාළ විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. එහෙත් පසුගිය කාලය තුළ එලෙස සිදුවීම් වාර්තා වී නොමැත. එසේ නම් එසේ නොවේ නම් ඇයි අදාළ නොවේ?
ගරු ඇමතුමනි, මම ඔබතුමාගේ පිළිතුරේ සඳහන් කළ කාරණා අනුව දැන් අමාත්‍යංශය හෝ අධිකාරිය දැනුවත්ව නැතිව ඔබතුමා සඳහන් කරන්නේ එහෙම දැනුවත් නැහැ, වාර්තා නැහැ. අවම සුදුසුකම කියන්නේ හුඟක් කාලවලට අනිවාර්ය සුදුසුකම්. එතකොට අනිවාර්ය සුදුසුකම යටතේ අවිවාහක බව පෙන්නමින් විවාහක යම් කෙනෙක් ඇතුල් වෙලා තියෙනවා නම් සර ඒක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළා තියෙනවා ඔබතුමා නීතිඥයෙක්. ඔබතුමා දන්නවා කූට ලේඛන
හොඳයි, ඒක පරීක්ෂා කළා, ඒ අවශ්‍ය කටයුතු කරා.
හරි හරි. එතකොට දැන් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගෙන් අහන්න ගියේ එහෙම පැමිණිලි තියෙනවා නම් මේක හොඳයි, රටටම එහෙම තියෙන ඕන කෙනෙකුට අමාත්‍යංශයට හෝ අධිකාරියට යවන්න පුළුවන් කියන එකයි ඔබතුමා සඳහන් කරන්නේ. එතකොට ඔබතුමා පරීක්ෂා කරනවා කියලා. හොඳයි, මම ඒ ගැන මම පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. මම පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්න කැමතියි. අපි දන්නවා ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විදිහට කටුනායක විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් ආරම්භ කරා. දැන් එහි මීළඟ පර්යන්තයන් ඉදිකිරීමේ කටයුතු ආදී සංවර්ධන කටයුතු මේ මොහොත වෙනකොට කුමන ආකාරයෙන්ද සිදුවෙන්නේ? රටේ සහ රාජ්‍ය මුදල් වල බරපතල ගැටලු සහගත තත්ත්වයන් එක්ක
අටුනායක ගුවන් තොටුපළේ දෙවෙනි පර්යන්තය අපි ආරම්භ කරේ ජයිකා සංවිධානයේ මඟින් ලබා දෙන ලද ණය මත. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන එනකොට ඔබ දන්නවා ලංකාවේ අපි ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කරා. ඒ ප්‍රකාශයට පත් කර වහාම ජයිකා සංවිධානය තමන්ගේ ප්‍රොජෙක්ට් මේක විතරක් නෙවෙයි 12ක් තිබුණා ලංකාවේ. මේ 12ම සස්පෙන්ඩ් කරා. මේක తాවකාලිකව නතර කරා, ණය ප්‍රතිව්‍යුගත කරලා ඉවර වෙනකම්. මම ජයිකා සංවිධානය සමග විශේෂ සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා. ඔවුන් කියා සිටියේ ණය ප්‍රතිව්‍යුගත කිරීම අවසන් වූවායින් පසු නැවත මේවා පටන් ගන්න පුළුවන්. නමුත් ණය ප්‍රතිව්‍යුගත කරන්නේ නැතුව අපට ණය ගෙවීමට ඉදිරියට තියෙන හැකියාව පිළිබඳව, ඒ ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් සහතිකයක් දෙන්නේ නැතුව ඔවුන්ට දිගටම ණය දෙන්න පුළුවන් කමක් නැහැ කියන කාරණේ. ඒ නිසා අපි නමුත් දැනට අඩක් නිම වෙලා තියෙන යම් ප්‍රමාණයක් නිම වෙලා තියෙන කටුනායක ඒ පරියන්ති වැඩ කටයුතු අපේ මුදල් වලින් දැනට මේ කරපු වැඩවලින් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා දැනට අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල්ස් හදලා තියෙනවා, ඒ වගේම පයිල්ස් ගහලා තියෙනවා. ඒ වගේ යම් මුදල් ප්‍රමාණයක් බිලියන 2.5ක් පමණ අපේ එයාපෝර්ට් ඇන් ඒවියේෂන් සමාගමේ මුදල් යොදවලා කිරීමට මම කැබිනට් අනුමැතිය ඉල්ලලා තියෙනවා. පහුගිය සතියේ තමයි කැබිනට් එකට ඒක ආවේ. ඉතින් ඒ සඳහා යම් යම් නිර්ණායක ඉදිරිපත් කළා තියෙනවා, විශේෂ කමිටුකට දාලා තියෙනවා. එහි අනුමැතිය ලැබුණු වහාම අපි ඒ වැඩකට යුතු මුදල් ලැබෙන තෙකුත් යම් ප්‍රමාණයකට අපි කරගෙන යනවා. නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙක්ට් එක කිරීම අත්‍යවශ්‍යයි.
ගරු ඇමතුමනි, ඔබතුමාගේ පිළිතුර අනුව දැන් මට තේරෙන්නේ නැහැ කොන්ට්‍රාත් සමාගමකට කොන්ට්‍රාත් දීලා විදේශ ණයක් අරන් තියෙද්දී අපේ මුදල් උද්දාපුවාම එතන ඇතිවන තාක්ෂණික සහ පරිපාලනමය ගැටලු මූල්‍යමය ගැටලු ඔබතුමාලා විසඳ ගන්න ඇති. කොහොමනම් මට නම් තේරෙන්නේ රුවන්පුර අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගය තාවකාලිකව නැතුණා වගේ මේක විසඳෙන දවසක් වෙනකම් මේ ලැබෙන මුදල් ජයිකකෙන් ලැබෙන්නේ නැහැ කියන එක. මම ඔබතුමාගේ දෙවැනි ප්‍රශ්නේ විදියට දැනගන්න කැමතියි යාපනය ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විදියට සංවර්ධනය කිරීම ආරම්භුණා මීට වසර කීපයකට කලින්. ඒ වගේම රත්මලාන ගුවන් තොටුපළ ඒ වගේම සංවර්ධනය කිරීමේ කටයුත්ත සමග යත් ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා විවෘත කරපු බවට මාධ්‍ය වාර්තා පළ කළා. යාපනය ගුවන් තොටුපළ අපිට ඉතාමත් වැදගත් න්‍යායාත්මකව සහ රටපැත්තෙන් බලපුවාම හරි වැදගත් ගුවන් තොටුපළක්. එය සංවර්ධනය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන සැලසුමක් තියෙනවද? මම දන්නවා ආර්ථික ප්‍රශ්නත් එක්ක යම් පසුබෑමක් වෙයි. නමුත් යාපනය ගුවන් තොටුපළ රටේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් වශයෙන් ඉතාම වැදගත් ගුවන් තොටුපළක්. ඒ නිසා යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමේ සැලැස්ම අඛණ්ඩව ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් දැක්මක් සහ ඒකට මුදල් සොයා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවද? ඒ වගේම රත්මලාන සම්බන්ධයෙන් මොකද්ද ඉදිරි ක්‍රියාමාර්ගය?
දැන් යාපනය ගුවන් තොටුපළ ගත්තොත් ගරු මන්ත්‍රීතුමා, යාපනය ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් තොටුපළගේ මට්ටමකට අපි ගෙනාවා. ගෙනල්ලා ඒ අවශ්‍ය සහතිකය අපි ගුවන් සේවා අධිකාරීන් ලබා ගත්තා. ලබා ගත්තයින් පස්සේ අපි ආරාධනය කරා විශේෂයෙන්ම ඉන්දියාවේ ගුවන් යාන සමාගම් වලට ලංකාවට එන්න කියලා. ඔවුන් මේ හදන්න ඉස්සෙල්ලා පොරොන්දු වුණා ලංකාවට එනවා කියලා. නමුත් මම ගිහිල්ලා ගුවන් තොටුපළේ විවෘත කරා. නමුත් තවමත් ගුවන් යාන පැමිණියේ නැහැ. ඉතින් ඒ අය යම් යම් තාක්ෂණික ප්‍රශ්න, ඒ අයගේ තියෙන ප්‍රශ්න, මේ ටුවරිස්ට් ට්‍රැෆික් පිළිබඳ තියෙන ප්‍රශ්න පිළිබඳව කතා කරලා ඒක දිනෙන් දින කල්යවනවා. දැන් මේ මාසේ අවසාන වෙනකොටත් ගුවන් යාන කීපයක් එනවා කියලා තියෙනවා. ඉතින් අපි පුළුවන් තරම් අපි බලනවා ලංකාවේ තියෙන තත්ත්වය අනුව මේ ටුවරිස්ට්ලා ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලේදී ඉන්දීය සංචාරකයන් පුළුවන් තරම් දුරට ගෙනෙන්න. නමුත් ඒක එක්තරා තවත් ප්‍රශ්නයක් තියෙනවා. ඉන්දියන් රජය මගින් යම් මුදල් ප්‍රමාණයක් දීලා තියෙනවා මේ ගුවන් තොටුපළේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා. ඒ මුදල පාවිච්චි කරලා අපිට තියෙනවා මේ රන්වේ එක තවත් දීර්ඝ කරන්න. මොකද දැනට විශාල ගුවන් යාන අපිට ගෙන එන්න බෑ. 72 සීටර්ස් පමණයි රත්මලාන මේ යාපනයේ ගුවන් තොටුපළට ගෙන එන්න වෙන්නේ. එයත් අපි ඉදිරියේදී කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්දිය රජය සමග ඒ ගැන සාකච්ඡා කරගෙන යන තත්ත්වය. They have committed this amount, but about the modalities we have to go into extensive discussion. ඒකinda ඒ වැඩෙත් කරනවා. ඊළඟට රත්මලාන ගුවන් තොටුපළ මම අමාත්‍යවරයා බවට පත් වෙන්නට පෙර ඒ ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ බවට පත් කරලා විශාල මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ ලොකු ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් නමුත් ඒ අවස්ථාවේදී මාලදිවයිනේ ගුවන් සේවය ලංකාවට මේ ගුවන් තොටුපළට ගුවන් මගින් ගෙන ඒම සඳහා කැමැත්ත පළ කරා. නමුත් මේක විවෘත කරායින් පස්සේ ඔවුන් යම් මැලිකමක් දැක්වා. දැන්ට ඒ වෙලාවේදී රටේ තිබුණු තත්ත්වය අනුව ගුවන් මගින් ඒ ස්ථානයට ගෙනෙන්න අපි තවමත් සාකච්ඡා කරගෙන යනවා. මේ ගුවන් තොටුපළට ගෙන්න පුළුවන්ද කියලා. දැන් අපි රත්මලාන ගුවන් තොටුපළ විශේෂයෙන්ම පියාසර පාසල් සඳහා ෆ්ලයින් ස්කූල්ස් වල ඒ වගේම පෞද්ගලික ජෙට් යාන දැන්ටමත් කීපයක් ඇවිල්ලා තියෙනවා රත්මලාන ගුවන්තොටුපළට. රත්මලාන ගුවන්තොටුපළ පෞද්ගලික ජෙට් යාන සඳහා ඩෙඩිකේටඩ් එයාපෝර්ට් එකක් හැටියට කටයුතු කිරීමට තමයි අපේ බලාපොරොත්තු.
බොහොම ස්තුතියි වසන්ත ආබණ්ඩාර මහත්මයා. දෙවෙනි ප්‍රශ්නය.
ප්‍රශ්නය.
ඔබ දැන් ප්‍රශ්න දෙක ඇහුවනේ. පැහැදිලි කරගන්න ඉක්මනට.
ගරු ඇමතුමනි, යාපනයේ ගුවන්තොටුපළ ඔබතුමා දන්නවා යාපනයේ කාලගුණ තත්ත්වය අනුව එක්තරා වකවානුවක් දැඩි වැසි වකවානුවක් ඔබතුමා විවෘත කිරීමෙන් මාස කීපයකට පස්සේ මුළු රන්වේ එකේ මුළු භූමියම ජලයෙන් යට වුණා යාපනයේ ගුවන්තොටුපළේ. ඒ නිසා යලි ඒක තාක්ෂණිකව බලලා ඒ වැසි ජලය එකතු නොවන විදිහට යාපනයේ ගුවන්තොටුපළට අදාළ පරිශ්‍රය සංවර්ධනය කර ගැනීම අවශ්‍යතාවය තියෙනවා. මම ඒ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා විතරයි ප්‍රශ්නයක් අහන්නේ.
බොහොම ස්තුතියි වසන්ත ආබණ්ඩාර මහත්මයා. පරිසර
මහත්මයාගේ
පරිසර මහත්මයා උත්තර දෙන්න. පරිසර මහත්මයා රිප්ලයි ප්ලීස්.
Question. Question A, 1, the Geological Survey and Mines Bureau and the Central Environment Authority have reported that limestone quarrying activities are carried out in the areas concerned. Number 2, it has been reported that attention has been focused on this matter and that the GSMB has conducted a study together with a special committee comprising university professors in the aftermath of a series of tremors that have occurred in the Digana area since August 2020, and that although it has been concluded that no direct relationship exists between the tremors which have occurred in the area and the limestone quarrying activities, the GSMB has recommended that no limestone quarrying be conducted within a buffer zone of 100 meter from the Victoria Reservoir, considering the effect on it. Accordingly, the Central Environmental Authority has reported that the following recommendations have been implemented by the authority. The 100 meter reserve area in which damage has been caused should be rehabilitated as per the instruction of the Sri Lanka Mahabali Authority, as it belongs to the said authority. Licenses or permits should be issued for mining outside the 100 meter reserve area only. The depth prescribed for conducting mining outside the 100 meter reserve area should be marked from a fixed point on the mining site. A3, the GSMB has reported that the above mentioned conclusions and the environmental laws should be taken into account in issuing legal licenses, while the Central Environmental Authority has reported that the recommendations given by the special committee referred to above and the environmental laws are taken into consideration in issuing environment protection licenses for mining within the area concerned. Question B. 1. It has been reported that the Central Environmental Authority has issued environment protection licenses for managing the environmental problems that occur in mining, giving continuous attention in the aspect while the time kilns and processing activities are also subjected to monitoring by the Central Environmental Authority. In addition, it has also been reported that the GSMB has, through conducting blast tests, taken action to provide technical solutions to the problematic situations that emerge during mining activities. GSMB Mines Bureau has reported that as a result of a study which the Bureau conducted together with a committee of experts, it has been concluded that there is no direct relationship between the limestone mining and the earth tremors that occur in the area concerned. B3, the Geological Survey and Mines Bureau has reported that according to the conclusions of the research, there is no direct relationship between the limestone mining activities and the earth tremors Nevertheless, licenses or permits are issued in accordance with the facts observed and conclusions reached in issuing licenses stroke permits. Question C. 1. The GSMB has reported that 13 licenses have been issued by now for limestone mining activities in the area concerned. 2. The Central Environmental Authority has reported that having the environment protection license and the mining license is essential in the issuing explosives for the mining process, which precludes illegal mining activities. And according to the records of the Central Environmental Authority, no illegal mining activities have been reported. 3. The Central Environmental Authority has reported that environment protection licenses have been issued for industries which carry out mining for grinding and processing of limestone stroke dolomite within the areas of Kundasala and Digana. That no illegal industries have been identified as not in possession of environment protection licenses, and that if identified as such, legal measures necessary under the National Environment Act No. 47 of 1980 are taken. 4. The Geological Survey and Mines Bureau has reported that under the conditions observed by the blast test that have already been conducted, no direct or indirect impact has been observed on houses by the earth tremors that occur during a blast or the high pressure of the blast on the air, and that the need for conducting a minimum blast in view of the low level of hardness in limestone or stroke dolomite and the topography of the site and using rock breakers for the secondary fragmenting have become causes for this. However, it has been reported that although some sensitivity was felt due to dust experienced during the transport activities necessary for the industry and using of grinding machines, and due to the resultant noise, the GSMB has taken steps to maintain that impact at a level not so harmful through the licensing conditions and field visits. While the Central Environmental Authority and the Bureau have made a direct contribution to avoid such a solution. Number D does not arise.
Thank you very much, Honorable Minister. මේ මධ්‍යම කඳුකරේ තිබෙන මේ ප්‍රශ්නය වගේම ගරු කතානායකතුමනි අපට සුවිශාල වශයෙන් මේ කුණ්ඩසාලේ වගේම දිගන මේ ප්‍රදේශවල තිබෙන ඒ ප්‍රශ්නය ව්‍යාප්ත වෙනවා මුළු මධ්‍යම කඳුකරේ පුරාම පවතින ෆයිනස් පිළිබඳව අපි අනුගමනය කරන ප්‍රතිපත්තිය අත වශයෙන්ම ඉතාම බොහොම නිද්‍රාගාමී ප්‍රතිපත්තියක තමයි යන්නේ ගරු කතානායකතුමනි මම යෝජනා කරනවා මේ ෆයිනස් ගස ඇත්තටම 1960-90 කාලේ තමයි මේක විශාල වශයෙන් ව්‍යාප්ත වුණේ මුළු මධ්‍යම කඳුකරේම තියෙන මේ ෆයිනස් ගස් ප්‍රමාණයත් ඒ වගේම රටේ වෙනත් ප්‍රදේශවල තියෙන ප්‍රමාණයත් සාමාන්‍යයෙන් හෙක්ටයාර 16,000 වගේ ප්‍රමාණයක පැතිරිලා තිබෙනවා. අත වශයෙන් මම ඉතාමත්ම හොඳ අමාත්‍යවරයෙක් විදිහට ඔබතුමා දකිනවා. මොකද ඔබතුමා අද හවස අපට දෙකට ලබා දීලා තිබෙනවා විශේෂ සාකච්ඡාවක් විශේෂම හක්කිද දූපත් ආශ්‍රිතව අනවසරයෙන් සිදුවන ඉදිකිරීම පිළිබඳවක්. මම කියන්නේ මේ විදිහට ඔබතුමා පරිසර අමාත්‍යාංශයේ විදිහට නායකත්වයේ අරගෙන මේ ෆයිනස් ගස ඉවත් කිරීම හරහා මේ මධ්‍යම කඳුකරේට දැවැන්ත කාර්යභාරය ඔබතුමාට ඉටු කරන්න පුළුවන් බව මගේ විශ්වාසයක් තිබෙනවා. ඔබතුමා හොඳින්ම දන්න කාරණාවක් තමයි මේක අපේ රටට කිසිසේත්ම ගැළපෙන්නේ නැති සාක්ෂියක් විදිහට රජියත් පිළිඅරගෙන තියෙන අවස්ථා කීපයකදීම මම ඔබතුමාන් ඉල්ලා සිටින්නේ කඩදාසි නිෂ්පාදන අමුද්‍රව්‍යයක්
විදිහට මේ ප්‍රශ්නේ
කඩදාසි අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරලා නැහැ. ඒ නිසාම ඔබතුමාට කියන්නේ මේ සඳහා සුවිශේෂ වැඩසටහනක් හදන්න ඔබතුමා යෝජනාවක් අපි පාර්ලිමේන්තුවේ මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. අද බැරි නම් අපිට කමිටුවක්
Thank you very much, Honorable Member. And as he said that there is a meeting is been fixed today at 2 o'clock to discuss all this, and this is a good suggestion. Maybe we could look into it. In addition to that, I would keep you informed that I have been we are going to have a district meeting that is going to be in Kandy district on the 25th. So to discuss every matter, and Anuradhapura district on the 26th. So likewise, every district that we are going to move and address the issues there. So
yes, right.
It would be great if we could take everything up so that all the officials also will be there.
Thank you. So that's all.
ගරු කතානායකතුමනි මධ්‍යම පරිසර අධිකාරිය පිළිබඳව දැවැන්ත චෝදනාවක් මාධ්‍ය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. ඒ මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිතුමා සහ ඔහුගේ පුතා එක්ව නකල්ස් රක්ෂිතේ ලෝකුරුමේට යටත් වන ප්‍රදේශය තුළ පරිසර සංවේදී කලාපයක් වන මාතලේ රත්කිඳ ප්‍රදේශයේ හෝටලයක් හදන බවට, ඒ වගේම මොරගහකන්ද ජලාශයට ප්‍රධාන වශයෙන්ම ජලයේ සැපෙන තෙල්ගමු ඔය අතුවැලක් වන කටුකොල්ල ලන්ද කටුකිතුල ඇල ආශ්‍රිතව හෝටලයක් ඉදිකරන බවට මාධ්‍ය තුළ දැවැන්ත ප්‍රචාරයක් යනවා. මේ පිළිබඳ අපි සොයා බැලුවා. අපි දන්නේ නැහැ මේක ඇත්ත වශයෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිතුමා හෝ ඔහුගේ ළඟම ඥාතියෙකුට අයත් දේපලක්ද ගොඩනැගිල්ලක්ද කියලා. නමුත් මේ මධ්‍යම කඳුකරයේ මේ සංවේදී කලාපය තුළ මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිතුමා මේ විදිය දෙයක් කරනවා නම් ඒක දැවැන්ත විනාශයක්. ඒ නිසා මධ්‍යම පරිසර අධිකාරිය පිළිටවල තියෙන්නේ මෙබඳු කාර්යයන්ටද කියලා අපිට ප්‍රශ්නයක් තිබුණා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ මධ්‍යම පරිසර අධිකාරිය සභාපතිතුමාගේ මේ ගොඩනැගිල්ලද කියන එක පිළිබඳවත්, මේ අයිතිය පිළිබඳව ඒ විදුලි සමහර වෙලාවට ඒ බිල් පත්‍ර පරීක්ෂා කරොත් ඒ අයිතිය අපිට දැනගන්න පුළුවන්. කරුණා කරලා මේ වගේ පිස්සු නටන්න දෙන්න එපා නිලධාරීන්ට. ඔබතුමා සොයලා බලන්න මේ කාරණාව කියලා මම ඉල්ලීමක් කරනවා.
සභාවේ කාලය නාස්ති කරන්න නැතුව.
Yes. Yeah, this has been under investigation or given to the authorities concerned. Once the report comes, that we will take necessary action. Thank you very much for raising this issue.
Right. Hey, Shah Vitana ke mantuma kushikane mantuma ke ghande.
Manga hanwa garu katana ke tumani. Bittara mati nidi. Bittara.
Oh, yada amini ke nodere mati.
Garu parisara amati tumani. ඊයේ මේ සතියේ පුවත්පත් මාධ්‍ය රාශියක වාර්තා වුණා මේ සාගරික කලාපේ විශේෂයෙන් පුත්තලම අවට කල්පිටිය අවට ඩොල්ෆින් මසුන් ඒ වගේම මේ තල් මසුන් ඇතුළු මත්ස්‍යයන් මරීම සඳහා විවිධ පුපුරණ ද්‍රව්‍ය පාවිච්චි කළා විශාල විනාශයක් සිදු කරමින් පවතිනවා. This was even carried in news on daily news front page day before. I just wanted to raise this matter. Make us sancharaka vyaparayata balapano ape rate parisarika paddhatiyata balapano me sambandhayen mokadda parisara amaatyanshaya aragena thiyena katiyutta kriya margaye kiyala.
Yeah, thank you, Honorable Member. Of course, this comes under the Marine Environment Pollution Authority, which doesn't come under me, but it doesn't, of course, but we will definitely go into this matter and see what are the actions we take. And we will also coordinate with the Marine Pollution Environmental Authority.
That's good. Right, thank you. Hey, Shavitana, ke mettuma, Kushikara mettuma, ke ahanda. Kushikara mettuma.
Ahano, Garukatanaayaka.
Garukatanaayaka tumani. සිගර් මහත්මයා වෙනුවෙන් ගරු හේසා විතානගේ මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු සපයන සූදානම්. පිළිතුරු ආ 2010 බිත්තර මිලියන 1384යි 2011 බිත්තර මිලියන 1811යි. ඒ විදිහටම ගරු කතානායකතුමනි 2012 2278යි 2013 2074යි 2014 2232යි 2015 2294යි 2016 2304යි 2017 2856යි 2018 2852යි 2019 2630යි 2020 2435යි 2021 2934යි 2022 අගෝස්තු මාසේ දක්වා මිලියන 1621යි. දෙක 2010 සිට මේ දක්වා අපනයනය කරන ලද බිත්තර ප්‍රමාණය මිලියන වලින් ගරු කතානායකතුමින් ඉදිරිපත් කරනවා. 2010 මිලියන 0.77, 2011 මිලියන 1.41, 2012 මිලියන 2.15, 2.15, 2013 මිලියන 3.44, 2014 මිලියන 4.93, 2015 4.22, 2016 4.09, 2017 4.6, 2018 5.63, 2019 මිලියන 9.33, 2020 මිලියන 2.58, 2021 මිලියන 4.14, 2022 මේ දක්වා මිලියන 2.21. පිළිතුර අංක 3, 2010 සිට මේ දක්වා ආනයනය කරන ලද පිටර ප්‍රමාණය 2010 මිලියන 2කට යන වැඩි එකයි. මම සභාගත කරන්න ගරු මන්ත්‍රීතුමා, අන්තිම අවුරුද්ද 2021 බිත්තර මිලියන ආනයනය කරේ නැහැ. සෑම සැකසූ බිත්තර සහ බිත්තර ගොඩු බිත්තර පවුඩර් වගේ මෙට්‍රික් ටොන් 73.71. 2022 මේ දක්වා මෙට්‍රික් ටොන් 36.02. බිත්තර නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගරු මන්ත්‍රීතුමා ගොඩක් තියෙනවා, සභාගත කරන්නද? ගරු මන්ත්‍රීතුමා, බිත්තර ඔබතුමාගේ පිළිතුර අංක 4ට බිත්තර නිෂ්පාදනයේ ඉහළ නැංවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා, ඔබතුමාට ඒක කියවන්න ඕනද? සභාගත කරවම ඇතිද?
ඒක සභාගත කරමු. සභාගත කරමු.
සභාගත කරන්නම්.
හරි. හරි.
පිළිතුර හරි ගරු සභාපති. ඔබතුමාගේ අන්තිම
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේදී අහන්න කැමති, මේ රටේ සාමාන්‍ය ජනතාවට ඉතාම වැදගත් පෝෂණ කොටස් එකතු කරන මේ බිත්තර පිළිබඳව අද මම ඉතින් රජකෙදරත් කතා කරනවා. ජනාධිපතිතුමත් මේ ගැන පරීක්ෂණ කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඔබතුමාලා කිසිම නිසි ක්‍රමවේදයකින් තුරව කැසට් පත්‍රයක් ගහලා බිත්තර නිෂ්පාදිකව තිර කරලා දාලා තියෙනවා. පාරිභෝගිකයටත් බොරුවක් කරලා තියෙනවා. දැන් ඔබතුමාලා කැසට් එකක් ගහලා තියෙනවා, සුදු බිත්තරයක් 43, රතු බිත්තරයක් 45 කියලා. ඒ ගානට ගන්න තියෙනවද මේ ඇමතුමා? නෑනේ. ඒ ගානට ගන්න නෑ. ඔබතුමාලා මාපහු කියනවා නෑ 50 වෙනකන් යන්න කියලා. ඒකෙන්ම පාරිභෝගික අධිකාරියට දැන් මුකුත් කරන්න බෑ. ඇමතිවරයෝ එන විදියට එක එක විදියට ප්‍රකාශනිකුත් කරනවා. ගැසට් එක බල්ලට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මම දැනගන්න කැමතියි ඔබතුමා ඉතිහාසයේදී, මම දන්නවා ඔබතුමාට වෙලා තියෙන අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට රේන්ජ් රෝව එක දීපු බිත්තර සභාපතිතුමා තමයි ඔබතුමා හිර කරන් ඉන්නේ. ඒ ඔබතුමා පව් එක අතකින් ඒ රේන්ජ් රෝව එකේ අර දීලා දැන් ඔබතුමා හිර කරලා තියෙනවා. මේක බිත්තර නිෂ්පාදක අමාරු දා තියෙනවා. පොඩි පොඩි පහේ පුංචි නිෂ්පාදන කටයුතු කරලා සියල්ල වැහිලා ඔබතුමාගේ දිස්ත්‍රික්කේ බහුල වශයෙන් බිත්තර ව්‍යාපාරන සියල්ල වැහිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, පාරිභෝගිකය අන්දලා තියෙනවා රුපියල් 43 දෙනවා කියලා. 45 දෙනක බිත්තර කොහෙද ගන්න තියෙන්නේ? හැබැයි ඔබතුමාගේ අමාත්‍යංශෙම ඩීජී නිකුත් කරනවා බිත්තරයක් හදන්න කොස්ට් එක යනවා කියලා 46.27ක්. ඒතර 46.27ක් යනවා කියලා ඔබතුමාගේ අමාත්‍යංශයේ ඩීජී කියද්දි 43ට දෙන්න කියනකොට මොන ඔල මොට්ටල කතාවක්ද ඒක? ඒ නිසා මේක හරියට ගලප ගන්න, බොරුවට කැසට් ගහන්න එපා, ජනතාවට අන්දන්න එපා. ගරු ඇමතිතුමා ඉල්ලීමක් කරනවා බිත්තර නිෂ්පාදක ආරක්ෂා වෙනු වගේම මේ රටේ පාරිභෝගිකයන්ට අඩුම තරමේ බිත්තර කකාරින්න දැන් හාල් ටික බත් ටික කන්න බැරි තැන හදලා තියෙන්නේ. බිත්තරයක් කන්න මේ පුංචි දරුවෙකුට දෙන්න පුළුවන් වටපිටාවක් හදන්නේ කවද්ද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, හේසා විතානගේ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් ඇහුවා නම් උත්තර දෙන්න පුළුවන්. කතාවක් කරේ මේ ඒ කියපු සියලුම කාරණා පදනම් විරහිතයි. මේ සියල්ලේ වගකීම අපි බාර ගන්නවා. ඒ පිළිබඳ විවාදයක් කරනවා නම් කතා කරගන්නමු. ඔබතුමාගේ ප්‍රශ්නේ මොකද්ද අහන?
කෙනෙක් කියන්නේ ඔබතුමාගේ ඩීජී
කතානායකතුමනි, අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඒ කාලයට වෙලාවට හැදෙන බිත්තරයක් හදන්න යන වියදම තක්සේරු කරනවා.
දැන් ලංකාවට සත්ව ආහාර ආනයනය කිරීම ඒ වගේම දේශීය සත්ව ආහාරවල මිල ගණන් වෙනස් වෙනවා. ඒ විචල්‍ය වෙන තත්වයන් තුළ ඒ කාලවකවානු තුළ බිත්තරයක් සහ මස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න යන වේදම තක්සේරු කරනවා. දැන් මේ කාරණාව සැලකිලි අරගෙන දැන් අපි පිළිගන්නවා විදේශීය රටවල්වලින් විදිමේ ප්‍රශ්නේ හින්දා සත්ව ආහාර ආනයනය කිරීම ප්‍රශ්නයක් තිබුණා. ඒ සත්ව ආහාර සපුරා ගන්න බැරි වෙච්ච හින්දා බිත්තර කර්මාන්තයේ යම්කිසි ගැටලුවකට මුහුණ දුන්නා. නමුත් පාරිභෝගික අධිකාරිය වෙළඳැමතුමත් එක්ක සම්බන්ධ වෙලා පාරිභෝගිකය ආරක්ෂා කරන්න බිත්තරවලට මිලක් දාලා තියෙනවා. මේක අධිකරණය දැන් බිත්තර මිල පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා මේක මම විග්‍රහ කරන්න කාලෝචිත නැහැ කියලා මම විශ්වාස කරනවා. කොයි හැටි වුණත් අපි අමාත්‍යංශය මේ සත්ව පාලනයේ නිරත වෙලා ඉන්න අයට පහසුකම් දීලා මේ වන විටත් සත්ව ආහාර ආනයනය කරන්න පහසුකම් දීලා තීරුබදු රහිත සහන දීලා මේ බිත්තර කර්මාන්තය ඉහළ තැනකට ගේන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරනවා. ඒ තුළ අපි විශ්වාස කරන එතුමාගේ ප්‍රශ්නට පිළිතුර අපිට සහනදායි මිලකට බිත්තර පාරිභෝගිකයකට දෙන්න පුළුවන්. ඒ වගේම ගොවියා ආරක්ෂා කරගන්න වැඩපිළිවෙළත් මේ වන විට අපේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරලා තියෙනවා.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා.
ගරු එමැතුමනි, ඔබගේ අහන ප්‍රශ්න තමයි වදන්නවා මේ දවස්වල ගරු එමැතුමනි පොඩි වැඩිවීමක් වෙනවා. කථානායකතුමනි, මේ දවස්වල ගොයි මහතුරට තමන්ගේ වීතික විගුණා ගන්න බැරි වෙලා ඊයේ කිව්වා අපේ එමැතුමා මෙට්‍රික් ටෝන් 10000 ගණක් අපේ විපක්ෂ නායකතුමා ආපු ප්‍රශ්නට 10000ක් අරන් තියෙනවා කියලා. තව ඊට වඩා වැඩි කොටසක් තියෙනවා එළිය වී ගන්න නැතුව. තාම මේ රජයේ වී ගන්නවා කිව්වට මම දන්න විදිහට කොතනවත් වී ගන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. මේක ප්‍රශ්නයකට මුල ඇමතුමනි, ඔබ දන්නවා රටේ ආර්ථික ප්‍රශ්න. දැන් ගොයි මහතුරුට අවශ්‍ය වෙන වල්නාශිකය ගත්තොත් කලින් ගත්තා සෝෆිට් කියන වල්නාශිකය මිල කලින් තිබේ 3500යි. දැන් 12000කට වැඩි වීමක් වෙලා තියෙනවා. ඒ වගේම M60 කියන වල්නාශිකය 2450ට තිබේක 1200කට වැඩි වීමක් වෙලා තියෙනවා. කිරිමිනාශික සොලිකන් කියන එක රුපියල් 2000ක තියපේක 10000කට වැඩි වීමක් වෙලා තියෙනවා. දිලිරිනාශික මෙන්කෝසප් කියන එක ග්‍රාම් 500යි 850ට තිබේක 2150ට වැඩි වීමක් වෙලා තියෙනවා. ඒ වගේ බඩ ඉරුංග වලට ගහන්න කුඩු 850ට තිබේක 2000කට වැඩි වීමක් වෙලා තියෙනවා. එමෙතුමනි, මේම වැඩි වීමක් වෙලා ගියා නම් ඒ වගේම තමයි බඩේරුමි කිලෝ එකක් රුපියල් 5000කට තිබේ කිලෝ 5ක් දැන් 10500කට වැඩි වීමක් වෙලා තියෙනවා. මේ කාලේ තමයි ගොවි මාතරු බඩේරුම් ඊටවන කාලේ වල්නාශික දිලිරිනාශික කිරිමිනාශික අවශ්‍ය වෙන කාලේ ඔබගේ ඉල්ලීමක් කරනවා. දැන් යූරියා තිබා 50000කට දැන් රජයේ දැනද යනවා 10000කට. අපි ඊටම සතුටු වෙනවා. ඒ වගේ ඔබගේ ඉල්ලීමක් කරනවා මම රජයේ ඉදිරිපත් වෙලා මේ කියපු දේවල් ඔක්කොම ගෙන්නලා සාධාරණ මිලට දෙන්න ඔබතුමාලා පියවර ගන්නවද කියලා අහනවා. ඒ වගේම තමයි එමෙතුමනි, තාම වී ගොයි මහතුට වී විකුණන්න බැරි වෙලා තමන්ගේ ගෙදර ඇතුළ වීතික තියාගෙන ඉන්නවා. මේකට ඔබ ගන්න පියවර මොනවද?
අර කථානායකතුමනි, කෘෂිකර්මයට අදාළව එතුමා ප්‍රශ්න ගණනාවක් අදහස් ඉදිරිපත් කළා. ඉදිරිපත් කරේ ප්‍රශ්නය එතුමා සඳහන් කරන තියෙන විදිහට කෘෂිකාර්මික කටයුතු සහ සත්ව පාලන කටයුතු වලට අදාළ වෙන ආහාර නිෂ්පාදනයේදී උපයෝගී කරගන්නා කෘමිනාශක රසායනික පොහොර වගේ දේවල් නැවත ලබා දෙන වැඩපිළිවෙලකට අපි අවතින්න වෙලා තියෙනවා. උදාහරණයක් ලෙස මෙතෙක් තහනම් කරලා තිබුණු ග්ලයිෆොසයිට් නැවත ආනයනය කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම මුල්්‍යමය කාරණාවල් ගැටලුවක් තිබුණා ඩොලර හිගකමත් එක්ක. ඒ වගේම මිල රුපියලයාගේ ඉහළ යාමත් එක්ක මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. අපි විශ්වාස කරනවා මේ කාලවකවාන තුළ අපේ කෘෂිකර්මාන්තයට අදාළ පහසුකම් සපයා දෙන්න කටයුතු කරන්න වෙළඳපොළ විවෘත කරලා තියෙන නිසා තරංකාරී පසුබිමක් තුළ මේ සීමිත තත්ත්වයන්ගෙන් මිදිලා මේ ගොවි ජනතාවගේ උමනාවල් සාධාරණ විදිහට ඉටු කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අපතුල තියෙනවා. ඔබතුම දෙවෙනි කාරණා වී විකුණ ගැනීම පිළිබඳව පිළිගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. ගොවියෝ වී විකුණ ගන්න බැරුව තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අමාත්‍යාංශයේ අවධානය යොමු වෙලා තියෙනවා මේක කඩමනාකරණය කරලා වීතික විකුණා ගන්න බැරි ගොවියන්ට ඒ අවශ්‍ය ක්‍රමවේදය මොකක්ද කරන්න කියන එක ගරු අමාත්‍යතුමා මහින්දම් රේමතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා.
කොමි සුටින් කිංග්ස් නෙල්සන් මැතිතුමා සංචාරක මැතිතුමාගේ කිංග්ස් නෙල්සන් මන්ත්‍රීතුමා සංචාරක මැතිතුමාගේ
අහනවා ගරු කතා නැතුමනේ.
ගරු කතානායකතුමනි සති දෙකක් කලින්ලා සිටින පිළිතුර
ශානික්‍යන් රාජපුත්‍රන් මැතිතුමා චමින්ද විජේසිරි මැතිතුමා අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට
මහා බැංකු බැඳුම් කර ප්‍රශ්නේ අහන ආයෙනි ප්‍රශ්නේ
අය නේද ආයෙනි ප්‍රශ්නේ
මහා බැංකු
සති දෙකක් කලින්නවා ගරු කතාන 2 weeks සති දෙකක් කලින්නවා
රජත් කුමාර සුමිතාච මැතිතුමා absent ඉෂාක් රහමාන් මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට
අහනවා කතානායකතුමනි
සෞඛ්‍ය මැතිතුමා උත්තර දෙන්න සෞඛ්‍ය මැතිතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්න
පළවෙනි ප්‍රශ්නය කලාවැව පැන්නුම රජයේ රෝහලේ මහබැලි ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සිට ආරම්භ කරන ලද රෝහලක් බවත් ඒකේ පිළිතුර ඔව් ඊගාව දෙවනි එකේ මේ වන විට අබ්ලන් තත්ත්වයේ පවතින්නේ භාවිතයේ නොමැති නිලධි මාස 13ක් සහ පැරණි ගිලන් රද කරාජය පමණයි ආ පිළිතුර ඔව් එම රෝහලේ ගොඩනැගිලි අලුත් අඩියා කිරීම සඳහා පියවර ගැනීම සඳහා පිළිතුර ඔව් එසේ නම් මේ සඳහා මුදල් වෙන් කර තිබේද යන්නේ තුමා මේ සභාවට දන්වන්නේද පිළිතුර පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන මගින් 2017 වර්ෂයේ රුපියල් මිලියන 15ක වියදමින් භාවිතයේ පවතින බාහිර රෝගී අංශ සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2021 වර්ෂයේ රුපියල් මිලියන 3.5ක වියදමින් භාවිතයේ පවතින ජල ටැංකිය ඉදිකිරීම 2018 වර්ෂයේ රුපියල් මිලියන 2.5ක වියදමින් භාවිතයේ පවතින ගිලන් රථ කරාජය ඉදිකිරීම දැනටමත් සිදු කර ඇත මීට අමතරව 2021 වර්ෂයේ ප්‍රාථමික සෞඛ්‍ය සවදි බල ගැන්වීමේ ව්‍යාපෘති යටතේ මෙම සුළු අලුත් වැඩියා සඳහා මුදල් වෙන් කර ඇත ප්‍රශ්නය නොවේශේ නම් මේ මන්ද පිළිතුර පැනනුනගේ
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න ඇමතුමනි ඔබ දන්නවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කියන ලංකාවම වැඩි භූමි ප්‍රදේශයේ තියෙන ප්‍රදේශයක් ඒවාගේ දැනට ජනගාන 110ට එහා තියෙනවා මේ දිස්ත්‍රික්කයේ මහ රෝහල එකක් තියෙනවා මූලික රෝහල 3ක් තියෙනවා ප්‍රදේශ රෝහල 35ක් තියෙනවා හැබැයි ඊටාම කණගාටුවක් කියන වෙලා තියෙන ඇමතුමනි පොඩි බඩකෙක්කුමක් ඒ වගේ පොඩි උණයක් ආවොත් තමන්ගේ බල ප්‍රදේශයේ තියෙන පොඩි රෝහලට තමයි ලෙඩ්ඩු යන්නේ හැබැයි ඒ ගිය ගාමන් කරන දෙයක් තමයි ඇමතුමනි බයිපාස් කරනවා මේ සාමාන්‍ය රෝහල කියන දෙයක් තමයි අපේ ස්ත්‍රීතාලවල බැහැත් නැහැ ඔබ මහ රෝහලට යන්න කියලා. හැබැයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දසලක්ෂයකට වැඩි ජනගහන තියෙන මේ රෝහලට අනුරාධපුර තියෙන හැම එක්කෙනාම මෙහෙම ගියා නම් මේ පොඩි රෝහල ඉන්න ඔක්කොම ගිහිලා එකතරණ මෙව්වා වුණා නම් එතන ගියාට පස්සේ එතනත් කරන දෙයක් තමයි එමතුමනි චිට් එකක් දෙනවා දුප්පත් මිනිහානේ මහ රෝහලට යන්නේ බෙහෙත් ගන්න හැබැයි චිට් එකක් දෙනවා පාමසිය බෙහෙත් ගෙනලා දෙන්න කියලා. හැබැයි මේක ප්‍රධානම ප්‍රශ්න ඔබතුමා උත්තර දෙය එමතුමනි අපි බෙහෙත් හරියට බෙදලා දෙනවා ක්‍රමසහ විදියට යන්නේ කියලා. ඒක තමයි ඊටාම බරපතල ප්‍රශ්නයක්. මේක ඔබතුමා හරියට හොයලා බලන්න. ඔබතුමා උත්තර දෙන්න කලින් මම කියන්නම්. හැමතැනට හරි විදියට හරි වෙලාවට බෙහෙත් යන්නේ නැති ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා ඔබතුමා විශේෂ කාරණයක් වමනාව මේක බලලා මේකට අවශ්‍ය පියවරයක් ගන්න ඕනයි කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා එමතුමනි.
ගොමස්තෝතේ අරු මන්ත්‍රීතුමනි එතුමා ලබා දීපු කර්ම සම්බන්ධ ඔබතුමත් එක්ක යම් මට්ටමකට මම එක්ක වෙනවා මොකද හේතුව අපි කියනවා බෙදා හැරීමේ තියෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයක අවධානය යොමු කරලා තියෙනවා ඒත් එක්කම යම් කිසි අවස්ථාවලදී හිඟ බවකුත් තියෙන එකත් අපි පිළිගන්නවා ඒ ගැන අපි දැනත් තර්ක ඉදිරිපත් කරන්න සූදානම් නැහැ ඒ නිසා ඔබතුමාගේ අදහස අනුව ඒ අඩුපාඩුවක් තියෙන තැන්වලට අවශ්‍ය ප්‍රමාණයේ එක තැනක් මේ වගේ කීපයක් සම්බන්ධ වාර්තා වෙලා තිනවා ඒ අවශ්‍ය කටයුතු කිරීමට මම බාර ගන්න.
ස්නේ අපේ ඒෂන් මන්ත්‍රීතුමා අහනවා.
ඔබතුමාගේ අවසරයේ පරිදි ගරු ඇමතුමනි මට මේ වෙලාවේ ඉතාම වැදගත් ජාතික ප්‍රශ්නයක් මම හිතන්නේ හැම වෙලාවෙම අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මේ සියලු දෙනාටම දැනුවත් කරනවා විජේදාස රාජපක්ෂ ඇමතුමාගෙන් තමයි උත්තරේ බලාපොරොත්තු වෙන්නේ අපේ හිටපු ඇමතුමා පහුගිය කාලේ යම් යෝජනාවක් කරා මම හිතන්නේ ඒක සාධනීයයි ගැසට්ටුවක් නිකුත් කරා නීති විද්‍යාලයේ දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ම අධ්‍යාපනය ලැබිය යුතු කියලා. නමුත් මේ වෙනකොට නීති විද්‍යාලයට ඇතුළත් වෙන විශාල පිරිසක් ඉල්ලීම් කරනවා තමන්ගේ මව් භාෂාවෙන් පෙනී සිටීමේ අවස්ථාව ලබා දෙන්න කියන කාරණාව. ඉතින් වසර ගණනාවක් මේ 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 ගත එනිසා ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ මට මේ පාර්ලිමේන්තු වෙන සියලු දෙනාට මේන එකක්. ඇමතුමා ගත්තේ තීන්දුවේ වරදක් කියන්නේ නැහැ. අඩුම තරමේ තව අවුරුදු 5ක්වත් මේ රටේ දරුවන්ට විශේෂම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ට ඉංග්‍රීසි තම මව් භාෂාවෙන් මේ විභාගවලට පෙනී සිටීමේ අවස්ථාව ලබා දෙන්න කියන ඉල්ලීම කරන්නේ. මම දන්නවා ගරු වර්තමාන ඇමතුමා සාධනීය තැනක ඉන්නෝ මේ ගැන මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රතිචාරය බලාපොරොත්තු වෙනවා රටේ සියලුම මේ විෂය අනුබද්ධ ඉගෙන ගන්න දරුවෝ.
ඇමතුමා උත්තර දෙනවද?
ගරු කතානායකතුමනි මේ පිළිබඳව මීට පෙරත් ප්‍රශ්න කරා. නීති අධ්‍යයනය සම්බන්ධයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම අපි කවුරුත් පිළිඅරගෙන තියෙන කාරණයක්. ඒ අතරතුර අර වෛද්‍ය පීඨයට ඉංජිනේරු පීඨයට ළමයි උසස් පෙළෙන් ඇතුල් වෙනවා ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකටත් නීති විද්‍යාලයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුල් වෙනවා. ඍජු ලෙස පවත්වන ලද තරඟ විභාගයකින් තෝරා ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් ඇතුළත් වෙනවා. ඒ උදවියටත් මේ භාෂාව පිළිබඳව යම් ගැටලුවක් තියෙන කාරණය මට පෙන්වා දීලා තියෙනවා. මේ සම්බන්ධව මම නීති අධ්‍යයන ආයතනයේ ගරු සභාපති විදිහට කටයුතු කරන අගවිනිසුරුතුමන් වෙත දැනුම් දීලා ගරු අගවිනිසුරුතුමන් විසින් නීති අධ්‍යයන කවුන්සලයේ බෝඩ් ඔෆ් ස්ටඩිස් වලට අධ්‍යයන කමිටුවට මේක යොමු කරලා අධ්‍යයන කමිටුවේ මතය විදිහට මට ඉදිරිපත් කරලා තියෙනවා. මේ තීරණය වෙනසකින් තොරව ඉංග්‍රීසි මාධ්‍යම පමණක් විභාග පැවැත්වීම කරගෙන යා යුතුයි කියලා. ඒ සම්බන්ධව මම නැවත වතාවක් ගරු අග්‍රවිනිශ්චයකාරතුමා නීති අධ්‍යයන කවුන්සලයේ සභාපතිවරයා විදිහට සාකච්ඡා කරලා මේ සභාවට ඒ තීරණය දැනුම් දෙන්න කටයුතු කරනවා.
ස්තුති. රෝහිණී කුමාර විජේරත්න මැතිනි. ඔව්
කතානායකතුමනි. ඒක සිද්ධ වුණේ ආණ්ඩු. ළමයින්ගේ පලි ගන්න බෑනේ. ප්ලීස් සර් ඒ කාලේ අපි ඉගෙන ගත්ත ඉංග්‍රීසියෙන්. හැබැයි ඊට පස්සේ ඒක වෙනස් කරලා තමන් කැමති භාෂාවෙන් මව් භාෂාවෙන් ඉගෙන අවසර දුන්නා. එතකොට මේ ගැසට් එක ගැහුවේ ඉංග්‍රීසියෙන් පමණයි කියලා මේ කෝවිඩ් අර්බුදයේ උච්ච අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ වැඩ කරන අවධානයක් නැති අවස්ථාවකදී තමයි මේ ගැසට් එක ගැහුවේ. මේක බලවත් අසාධාරණයක්. මට අද උදේ දුරකථන පණිවිඩ ආව 15ක් විතර මව් භාෂාවෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය විනාශ කරේ කවුද? 56. ඉතින් ළමයි ගියේ පලි ගන්න බෑ.
හරි.
ඉතින් මේ ගැන අමෙතුමා ඔබතුමත් ගමකින් ආපු කෙනෙක්නේ. ඔබතුමත් ගමෙන් ආපු කෙනෙක්. ගමෙන් ආපු අය ඇවිල්ලා කියනවා මේ ඉංග්‍රීසියෙන් ඉගෙනාට කියලා.
සෝසුති.
ඉතින් මේක අසාධාරණයක්.
Yes.
ගරු මම හිතනවා කිරියල්ල ඇමතුමා මේකේ පදනම හඳුනා ගන්නට ඕන. ගම් වලින් සිංහල ඉගෙනගෙන එන්ට්‍රන්ස් එක්සෑම් එකෙන් සිංහලෙන් වාඩි වෙන්න පුළුවන්, දෙමළින් වාඩි වෙන්න පුළුවන්. ඇතුළට ආවම අපි එළියට යවන්නට ඕන තරඟයට මූණ දෙන්න ඕන අපේ ළමයිව. ඒ ළමයිව ඇතුළට අරගෙන මව් භාෂාව කියලා එළියට දැම්මට පස්සේ ස්තර දෙකක නීතිඥයෝ බිහි වෙනවා. ඉංග්‍රීසියෙන් කතා කරන නීතිඥවරු, ඉංග්‍රීසියෙන් කතා කරන්න බැරි නීතිඥවරු. එතකොට මේ හැමදාම ඕක තමයි කියන්නේ. එක විපක්ෂය එකක් කියනකොට ආණ්ඩු පක්ෂය තව එකක් කරනවා. මේකෙන් අපි උත්සාහ කරන්නේ ගම්බලින් එන ඒ දරුවෝ ඇතුලේ ඉන්නකොට ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන අනිත් අයට සමානව එළියට ගිහිල්ලා ඉංග්‍රීසියෙන් වැඩ කළ හැකි නීතිඥවරු බිහි කරන්න. මේක දිගින් දිගටම වෛද්‍ය වෘත්තියක කරන්න පුළුවන් නම්, ඉංජිනේරු වෘත්තියක කරන්න පුළුවන් නම්, IT වෘත්තියක කරන්න පුළුවන් නම්, මැනේජ්මන්ට් එකේක කරන්න පුළුවන් නම්, ඇයි මේකට විතරක් බැරි? ඒ දරුවන්ට අපි ඉංග්‍රීසි උගන්වලා ඇතුලේ තියලා ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ එක්සෑම් කරන තුරු ඉංග්‍රීසි ඉගෙන ගන්නේ නැහැ. සමහර අයට අවශ්‍යයි. හැමදාම බමුණු කුලයට විතරක් ඉංග්‍රීසි සීමා කරගෙන ඉන්න. මේක වැරදි. මේක අන්තිම වැරදි. ඒ හින්දා මේ ගැලරියට ගහන්න දෙන්න එපා. මේ ළමයින් එළියට ඇවිල්ලා අනිත් ළමයින් හා සමානවම අපේ ළමයින් හා අපේ ළමයි ටික අපි ඇමරිකාවටයි ඉංගලන්තයටයි ඔස්ට්‍රේලියාවටයි අවුට්සයිඩ් LLB කරන්නයි යවනවා. මේ ළමයින් ටික ඇතුළ අරගෙන සිංහලෙන් උගන එළියට දානවා. අද ඉන්දියාව ලෝකේ සම්පූර්ණයෙන්ම තරණය කරලා තියෙන්නේ. අද අනිවාර්යයෙන්ම ලෝකේ තරණය කරලා තියෙන්නේ Google එක, Microsoft එක, Pepsi එකේ CEO වෙලා තියෙන්නේ. අනිත් සියලු දේවල් වෙද්දී ඉංග්‍රීසියෙන් ඒගොල්ලෝ අධ්‍යාපනය ලබා දුන්නා. එයින්ද මේ බොරුව කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට අවස්ථාවක් දෙන්න. පළවෙනි වතාවේ දෙවෙනි වතාවේ බැරි වෙලා අමාරුවෙන් ඉගෙන ගනි. ඉගෙනගෙන එළියට ඉංග්‍රීසි පුළුවන් අය හැටියට එනවද? එහෙම නැත්නම් එළියට ඇවිල්ලා ඒගොල්ලෝ තවදුරටත් සීමා වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ උඟක් අය අපි දන්න සිස්ටම් එකේ අය උඟුතා කරන්නේ. ඒ හින්දා මේ අපි කියපු දෙයක් නෙවෙයි. නීතියට අනුව අපිට ගැසට් කරන්න තියෙනවා. මේ සම්පූර්ණ තීරණය ගත්තේ නීති අධ්‍යාපන කොමිසම. කවුද එතන ඉන්නේ? අග්‍රවිනිශ්චකාරතුමා ඉන්නවා, නීතිපතිතුමා ඉන්නවා, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉන්න ඉහළම විනිශ්චකාරවරු දෙදෙනා ඉන්නවා, තෝරගත්ත ලෝයර්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. මේ සියලු දෙනා එකඟ වෙලා ඔවුන් දන්නවා මේ දරුවෝ මුහුණ දෙන ප්‍රබාදය. මාව ඇවිල්ලා හම්බුණා නීති ශිෂ්‍ය සංගමය කොළඹ විශ්වවිද්‍යාලේ පහුගිය අවුරුදු 5ක ඉන්න ලෝයර්ස්ලා. ඒගොල්ලෝ ඇවිල්ලා හම්බ වෙලා කිව්වා, සර් අපිට වෙච්ච මේ අතාධාරණය අපේ මල්ලිලට නංගිලට වෙන්න ඉඩ දෙන්න එපා. අපි එළියට ඇවිල්ලා ඉන්නවා. අපිට ඉංග්‍රීසියෙන් වචනයක් කතා කරගන්නට බෑ, පොතක් කියව ගන්නට බෑ, ලෝ එකක් හදාගන්නට බෑ, පිටරටක ඉගෙන ගන්න විදියක් නැහැ, ප්‍රයිවට් සෙක්ටර් එකේ ජොබ් එකක් හදා ගන්න බෑ, අපිට මේ අවස්ථාව ලබා දෙන්න කියලා කිව්වා. මගේ සම්බන්ධයක් නැහැ. ඒකට මම අනුමත කරපු එක විතරමයි කරේ.
බොහොම ස්තුතියි. ඔව් කිවිල්ල මැතුමා.
මම පිළිගන්නවා ඉංග්‍රීසි අධ්‍යාපනය අවශ්‍යයි. ද විනාශ කරපු අයනේ ද කතා කරන්නේ. විනාශ කරපු මේගොල්ලෝ. එතකොට මේකට කාල දෙයසුභිය ට්‍රාන්සිෂනල් පීරියඩ්. අල සීමාවක් දෙන්න අවුරුද්දකින් දෙකකින් තුනකින් මේක කරනවා කියලා. මෙහෙම එකපාරටම මෙතුමා කොවිඩ් කාලේ ගැසට් එක ගැව්වේ. අපි දන්නේ නැද්ද? ළමයි දන්නේ නැද්ද?
රවු ෆකින් මැතුමා. මේ කතානායකතුමනි, මම මේ මාත් හිටපු මේ අධ්‍යාපන අමාත්‍යවරයෙක්, මේ අධ්‍යාපන නෙමෙයි මේ අධිකරණ අමාත්‍යවරයෙක්. මම මේ කාලෙත් මේ වගේ යෝජනා ආවා. උදාහරණයක් ගන්නවා නම් දැන් මේක ඇත්ත වශයෙන්ම දැන් මව් භාෂාවෙන් ලියන තියෙන මේ උත්තර පත්‍රවල ඉතින් අපිත් මම මේ ගම්බද පාසලක ඉගෙනගෙන ඇවිල්ලා මේ ඇවිල්ලා ඊට පස්සේ මාත් කරේ මං ද්‍රවිඩ භාෂාවෙන් තමයි සමහර පත්‍ර ලිව්වේ. හරි, අපිට බාධාවක් වුණේ නැහැ අපිට මේක කරන්න. හරි, ඊට පස්සේ තමයි අපි හෙමින් මේ වර්ධනය කරගත්තේ. ඉතින් මේක ඇවිල්ලා මේක ඇත්තටම අසාධාරණයි. අසාධාරණකමක් තියෙනවා මෙතන. ඒක පිළිගන්න ඕනේ. හරි, බොහොම සුදී. ඔව්, චන්ටි මීරක් කොටි මන්තුම මොකද කියන්නේ?
අරු කතානායකතුමනි, මම අපේ අලි සබ්‍රිය ඇමතුමත් එක්ක එකඟ වෙනවා. අපි වෘත්තිකයන් හැටියට උසාවියට ගියාට පස්සේ ගරු කතානායකතුමනි, හැම දෙයක්ම තියෙන්නේ ඉංග්‍රීසියෙන්. ලෝකේ අපිට රෙෆරන්ස් එකක් කරන්න ඕනුණා නම් ඉංග්‍රීසියෙන් කරන්න වෙන්නේ. දැන් වෙනදා වගේ නෙමෙයි, gedara ගිහිල්ලා රිටන් සබ්මිෂන් ගන්නෙ නෑ. දැන් ඔන්ලයින් ගිහිල්ලා කේස් එක රිෆර් කරනවා. ඉතින් එතකොට ඉංග්‍රීසි දන්න නීතිඥයා ඔන්ලයින් ගිහිල්ලා ඉංග්‍රීසියෙන් තියෙන එක රිෆර් කරනකොට ඉංග්‍රීසි බැරි නීතිඥයා එතරම් නඩුව ඉවරයි. මේක නීතිඥයාට පමණක් නෙමෙයි, තමන්ගේ සේවාග්‍රාහකයාටත් විශාල හානියක් වෙනවා. ඒ වගේම අද අපි කතා කරනවා අන්තර්ජාතික ආයෝජන ගැන. අන්තර්ජාතික සමාගම් මල්ටිනේෂනල් කම්පනීස් වල රැකියා කරන්න ඒ සියලු දෙනාට අද අවස්ථාව හිමි වෙලා තියෙනවා. අපිත් එක්ක ගරු කතානායකතුමනි,
මේ
තත්වය ඇති කරන්න එපා. අමාරු වුණත් ගරු කතානායකතුමනි, ඉංග්‍රීසියෙන්
ඇමතුමානගේ
නීති විද්‍යාල අධ්‍යාපනය කරන්න අවස්ථාව ලබා දෙන්න කියන එක මම කතානායකතුමනි
ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨවලට දරුවන් 99.5ක් ඇතුළත් වෙන්නේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබලා. සිංහල සහ දෙමළ මූලික වශයෙන්. ඒ සියලුම දරුවන් වෛද්‍ය අධ්‍යාපනයේ 100%ක් හදාරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ සියලු දෙනා භාෂාව ඉගෙන ගන්නවා. ඉගෙනගෙන වෛද්‍යවරුන් බවට පත් වෙලා ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරනවා. වෛද්‍ය විද්‍යාවේ පුළුවන් නම්, ඉංජිනේරුවන්ට පුළුවන් නම්, මැනේජ්මන්ට් එකේ පුළුවන් නම් ලෝ ස්කූල් එකේ බැරි වෙන්න විදියක් නෑ. අපිට මේ මගහැරුණු ඓතිහාසික අවස්ථාවක් 1956 වැරද්දක් වුණා නම් අවුරුදු 60කට පස්සේ ඒක හදන්න ඉඩ දෙන්න වළක්වන්න එපා දරුවන් අනාගතේ වෙනුවෙන්.
විපක්ෂ නායකතුමා.
ගරු කතානායකතුමනි, මං හිතන්නේ මේක බරපතල ප්‍රශ්නයක්. අපි ක්‍රමවේදයක් හදන්නට ඕන. නීති විද්‍යාලයේ ඉඳලාම නෙවෙයි, පෙර පාසලේ ඉඳලා දූ දරුවන්ට ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය ප්‍රගුණ කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. බොහොම කනගාටුවෙන් කියන්නට ඕන, අපේ රටේ තියෙන්නේ යල් පැනගිය අධ්‍යාපන ක්‍රමයක්. දශක ගණනාවක්, පරම්පරා ගණනාවක් අනාථ කරපු ක්‍රමවේදයක් තියෙනවා. There are lost generations. අද ජන සමාජයේ තියෙන අධ්‍යාපනයේ බෙදීමක්. ඉලීට් ස්කූල්ස් කියලා තියෙනවා, ගම්බද පාසල් කියලා තිබෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අධ්‍යාපන ඇමතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, මේ රටේ අධ්‍යාපන ක්‍රමේ ඉංග්‍රීසි භාෂා ප්‍රවේශයට වහාම ප්‍රමුඛතාවය ලබා දෙන්න. මට මතකයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ උත්සාහයක් දැරුවා. හැබැයි ඒ උත්සාහය දරනකොට එතුමාගේම කැබිනට් මණ්ඩලයා ඉන්ටර්විව් දුන්නා ඒකට විරුද්ධව. බොහොම පැහැදිලිව ඒක මම කියන්න ඕන. මොකද ඒගොල්ලොන්ගේ දුවා දරුවන් ඉගෙන ගන්න පිටරට ඉන්ටර්නැෂනල් ස්කූල්ස් වල එලිපිටම ඇවිල්ලා විරුද්ධ වුණා. දැන් ඉන්න 56 සාපේ තමයි රටට ගහලා තියෙන්නේ. මේ සිංහල පමණයි දේශාභිමානේ. ඔන්න දේශාභිමානේ කොරකත්තනේ. රටත් බංකොලොත්, අධ්‍යාපනයත් බංකොලොත්. හැබැයි මම එකක් කියන්න ඕන. කරුණා කරලා එක පාරටම මේ දරුවන්ව මේ තැනට තල්ලු කරන්න එපා. මම ඉල්ලීමක් කරනවා මේකට ක්‍රමික සැලසුම් සහගත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මේ ඉංග්‍රීසි භාෂා ප්‍රවේශය පටන් ගන්න නීති විද්‍යාලයෙන් නෙවෙයි, පටන් ගන්න පෙර පාසලෙන්. මේ රටේ විධිමත් පෙර පාසල් ක්‍රමවේදයක් නැහැ. හිතුරු ආකාරයට හතු වෙනවා පෙර පාසල් නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ 56 සාපේට නැවතීමේ ලකුණ අදාහරි තබන්න.
හරි, බොහොම ස්තුතියි. අනුරිය මන්ත්‍රීතුමා,
මොකද ඇත්තටම මේ විපක්ෂ නායකතුමා කියනවා මේක මේ ඊයේ පෙරේද ආරම්භ වුණේ කියලා. මට මතකයි මීට වසර දශකයකට පමණ පෙර ඉඳලා මේ නීති විද්‍යාලේ මේ ප්‍රශ්නේ තිබුණා. ඒ වෙලාවේ මට මතකයි ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමා එකතු වෙලා මේක වෙනස් කෙරුවා. ඒ වෙනස් කරපු දරුව මට පස්සේ කිව්වා එදා අපි කරපු දේ සම්පූර්ණ වැරදුනා, අපිට අද ඉංග්‍රීසියෙන් ගිහිල්ලා උත්සාහයේ කතා කරන්න බෑ කියලා. මේක වෙනස් කරන්න එපා, අමාරුයි, නමුත් ඒකවලට ඉගෙන ගන්න දෙන්න. රුසියාවට ගිහිල්ලා මාසයන් රුසියාව භාෂාව ඉගෙන ගන්න වෛද්‍යවරු වෙන්න පුළුවන් නම් අපි ඉංග්‍රීසි ඉගෙනගෙන ඉංග්‍රීසියෙන් නීති විද්‍යාල ලියන්න බැරි ඇයි කියලා මං අහන්න
කැමතියි.
මේ 56 කරපු වැරද්ද ආපෝ එතන ගුණේ වැරද්ද. මොකද සිංහල පමණක් කියලා කිව්වා. අද ඉංග්‍රීසි පමණක් කියලා කියන්න එපා, වැරද්ද ගන්න එපා. මේ
රටේ
ඉතම භාෂා ඇමති විදියට මම කියන්න කැමති, ඉතම භාෂා ඇමති විදියට මම කියන්න කැමති. රටේ නීතිය තියෙනවා. රටේ සිංහල සහ දමන දෙකම රාජ්‍ය භාෂා, ජාතික භාෂා, ඉංග්‍රීසි භාෂා සඳහන භාෂා.
හරි, හරි,
ඉගෙන ගන්න
පුළුවන්.
ප්‍රකාශ කරන්න එපා.
විජේදාස රාජපක්ෂ
මහත්මයා,
ගරු කථානායකතුමනි, මේ නීති විද්‍යාලයේ විභාගය ඉංග්‍රීසියෙන් පමණක් පැවැත්වීම සම්බන්ධව දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කරපු කරුණු, සාධනීය කරුණු මේ දෙකේම තියෙනවා ඇත්ත. මම නීති විද්‍යාලයට ඇතුළු වුණේ නීති විද්‍යාල විභාග සියල්ල කරේ සිංහල භාෂාවෙන්. මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ ඉගෙන ගන්න කාලේ අපි ඉංග්‍රීසි ඉගෙන ගත්තේ නැහැ. අපිට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ. හැබැයි මම නීතිඥ වෘත්තියට ආවට පස්සේ නීතිගාන්ත 20ක් මම ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒවා හැබැයි හැම එකක්ම මම ඉංග්‍රීසියෙන් කරේ. ඉතින් මහන්සි වෙලා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සහ මේ වෘත්තියේ රැඳී සිටීමට සහ ඉදිරියට යාමට ඉංග්‍රීසි භාෂාවේ අවශ්‍යතාවය
අපි පිළිගන්න ඕන. අනිත් පැත්තෙන් මව් භාෂාව පිළිබඳව ඒව අවතක්සේරු නොකිරීමේ කාරණයත් ඒකත් අපි පිළිගන්න ඕන. ඉතින් මේ දෙපැත්තම කල්පනා කරලා බලලා වර්තමානයේ තියෙන ගැටලුව හිටපු ගරු ඇමතිතුමා මීට අවුරුදු දෙකකට කලින් කල් තියා කාලයක් දීලා තමයි ප්‍රකාශයට පත් කරේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් මේ විභාග පවත්වනවා කියලා. අධිකරණ ඇමතිවරයා විදිහට අපිට ඒක තනියෙන් තීන්දුවක් ගන්න බෑ. නීති අධ්‍යයනය කවුන්සිලේ එකඟතාවය ඇතුව තමයි අපි ගන්න තීන්දුවක් ගන්න ඕන. දැන් මෙතන තියෙන ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි දැනට නීති විද්‍යාලයේ අධ්‍යයනය ලබන බොහෝ දුරට නීති උපාධිය පිටින් සමත් වෙලා ආපු අය නෙවෙයි, ඍජු ලෙස තරඟ විභාගයෙන් ඇතුල් වෙච්ච ශිෂ්‍ය ශිෂ්‍යා කණ්ඩායමක් ඇවිල්ලා දිගින් දිකටම ඉල්ලීම් කරනවා. ඒ උදවියට ඉංග්‍රීසියෙන් ප්‍රශ්න පත්‍රය තේරුම් ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නවලට උත්තර ලිවීමේදී ඒගොල්ලන්ට හැකියාවක් නැහැ. එතකොට විභාගයේ අසමත් වුණොත් ඒගොල්ලන් නීතිච්ච වෘත්තියට ඇතුල් වෙන එක එතනින්ම නතර වෙනවා. එතන අධ්‍යාපනය ඒගොල්ලන්ගේ කඩාකප්පල් වෙනවා කියලා. ඒක නිසා කරු කතානායකතුමනි මට තව පිටි කාලයක් දෙන්න, නැවත වතාවක් නීති අධ්‍යයන කවුන්සිලයත් සමග සාකච්ඡා කරලා මේ පිළිබඳව තීන්දුවක් ගන්න.
ඔව් අධ්‍යාපන ඇමතිතුමා.
කතානායකතුමනි,
ඔව්
මම මේ අවස්ථාවේදී අවධානයට යොමු කරනවා මුළු පාර්ලිමේන්තුවේ සිළුමු ගරු මන්ත්‍රීතුමන්ලාගේ අවධානය ආන්ක්‍රම ව්‍යවස්ථාවේ 21 වගන්තිය. මේක කියවෙන්නේ ඉගැන්වීමේ මාධ්‍ය. මම ඉංග්‍රීසි කතොන්න මට කියවන්න පුළුවන්. 21 එකෙන් කියන්නේ ගරුත කතානායකතුමනි, යම් තැනැත්තෙකුට ජාතික භාෂා දෙකෙන් කවර මාධ්‍යකිනුවද අධ්‍යාපන ලැබීමට හිමිකම් ඇත්තේය. ප්‍රොවයිසෝ එක ඊළඟට තියෙනවා. ප්‍රොවයිසෝ එක එසේ වුවද ජාතික භාෂාවක් නොවන භාෂාවක් ඉගැන්වීමේ භාෂා මාධ්‍ය වන උසස් අධ්‍යාපන ආයතනයකට මෙම අනුව්‍යවස්ථාවේ විධාන අදාළ නොවන්නේ. ඉතින්ම පෑදෙලි ඊළඟට ඉතින් ඔව් ඊළඟට ගරු විපක්ෂ නායකතුමා සඳහන් කළා මේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේ පාසල්වල මාධ්‍ය ඉගැන්වීමේ භාෂාවක් හැටියට භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳව ගරු කතානායකතුමනි, මම පළවෙනි වතාවට අධ්‍යාපන ඇමති වෙච්ච 2000 වර්ෂයේ මම දාපු කැබිනට් පත්‍රිකාවෙන් තමයි මෙන්න මේ ප්‍රොවිෂන් එක අනුව ප්‍රයිමරි එකට උඩින් ඇඩ්වාන්ස් ලෙවල් වලින් තමයි ඉංග්‍රීසි මීඩියම් පටන් ගත්තේ අපි සයන්ස් ස්ට්‍රීම් එකේ මුලින්ම. අද සයන්ස් ස්ට්‍රීම්, කොමන් ස්ට්‍රීම්, ආර්ට් ස්ට්‍රීම් වල සමහර විෂයන් මොකද ගුරුවරු හිඟකම නිසා ගුරුවරු හදාගන්න කාලයක් ගත වෙනවා. ඒ නිසා ක්‍රමානුකූලව 15ට ඇවිල්ලා අද 6 ශ්‍රේණියේ සිට 13 දක්වා පාසල් සමූහයක ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීමේ මාධ්‍යයකට භාවිතා කරන්නේ මම 2000 ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව අනුව. ඒක ඉදිරිපත් කළේ මෙන්න මේ ප්‍රොවිෂන් එක අනුව. ඒතර ප්‍රයිමරි එකට දාන්න බෑ. ඒ නිසා තමයි එතනින් උඩ තින්නේ. හැබැයි ගරු කතානායකතුමනි, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මම ලබන අවුරුද්දේ මාර්තු මාසයේ 21 වෙනිදා ආරම්භ කරනකොට ලබන අවුරුද්දේ පළවෙනි වසර භාවිතෙන් ඉංග්‍රීසි භාෂාව පළවෙනි ශ්‍රේණියට හඳුන්වා දීම සඳහා මේ වෙන විට අවශ්‍ය වැඩපිළිවෙළ සූදානම් කරන් යනවා. අපි බලමු අනාගත දවසකදී මෙන්න මේ වගන්තිය වෙනස් කරන්න ඕනේ සම්පූර්ණ ඉගැන්වීමේ මාධ්‍ය හැටියට. ඉංග්‍රීසි භාෂාවත් ප්‍රයිමරි ඉඳලා යොදා ගන්න නම් එක ශ්‍රේණියෙන් ඉඳලා.
බොහොම ස්තුතියි.